අපි සංවර සූත්‍රය කරන්නේ. මහණෙනි ඔබට සංවරය අසංවරය දේශනා කරනවා. මහණෙනි කෙසේ නම් අසංවර වේද? මහණෙනි ඊට කමනිය වූ මනවදන ප්‍රිය ස්වභාවය ඇති කාමී වූ ඇලුම් කටයුතු ඇස්වෙනින් දතියුතු රූ ඇති. ඉතින් මහණතෙම ඒ පතාන ගුණ කියාන ගැලී සිටිය මහණෙනි මහණෙනිසින් කුසල් දහමින් පිළිගෙන මේ පරිහානියේ භාගතුන් වහන්සේ විසින් පදාරම් කරයි. මේ දසත. ඒ කියන්නේ ඇහි රූප බලලා අභිනන්දති අභිවදති අජෝසාදීත්‍ය කියලා ගන්නවා. මෙහෙම කරාම තථාගතයන් වහන්සේ කියන කුසල් දහමින් පිරේනවා කියන පරිහානියේ භාගතුන් වහන්සේ වදාළා. සෝත විඥාණයෙන් දතේතු සද්ද, ගාන විඥාණයෙන් දතේතු ගන්ධ, දිවා විඥාණයෙන් දතේතු රසය, කාය විඥාණයෙන් දතේතු ස්පර්ශය. මානෙ ඊට කමනේ මනවලුන් ප්‍රේදයව කාමීව දැනුම් කටයුතු මනෝ විඥාණයෙන් දතේතු දාම් නැත. ඉතින් මහානති මේ පතාන ගුණ කියාන ගැදී සිටින මානේ මහානිස කුසල් දාමි පිරේ. මේ පරිහානියයි භාගතුන් වහන්සේ විසින් පදාරම් දැයි. මේ දතේතු මහානේ මෙසේ අසම්මර මහානේ කෙසේ නම් සංවර වේදයක්. මහානේ ඊට කමනේ මනවලුන් ප්‍රේයව කාමීව ඇලුම් කටයුතු අස්වෙනින් දතියුතු රූපයත. ඉතින් මහානති මේ නොපතාන ගුණ නොකියාන ගැලි නොසිටීම මාන්නේ මහානිසං කුසල් දාමී නොපිළියෙන මේ අපරිහානීය භාගතුන් වහන්සේ විසින් වදාළාදී. ඒ කියන්නේ ඇහි රූප බලලා ඒක අභිනන්දනා කරන්නේ නාභිනන්දති නාභිවදති නජෝසාදිත්‍යද කියලා ගන්න. ඒ වගේම සෝත විඥානින් දතියුතු ශබ්ද, ගාන විඥානින් දතියුතු ගන්ධ, ජීවා විඥානින් දතියුතු රස, නකට විඥානින් දතියුතු ස්පර්ශ, කාය විඥානින් දතියුතු ස්පර්ශ, මානෙ ඊට කමනේ මනවඩන ප්‍රියු කාමීව දැලුම් කටයුතු මනවැලි දතියුතු දාම නැත. ඉතින් මානති මේ නපතාන ගුණ නොකියාන ගැලී නොසිටීම මානෙ මහමනස කුසලාමි නපිරේ. මේ පරිහානිය අපරිහානියයි භාගතු වහන්සේ විසින් වදාහරයි. මේ දතියුතු මානෙ මෙසේ සංවර වෙනවා කියලා බුදුහාමුදුරු මේ සූත්‍රයේ දේශනා කරනවා. එතකොට පින්නන්නේ මේ යම් කිසි ආකාරයකට අපි එහෙන් කයින් ආසින් දින සරලින් ආසින් රූප බලලා අභිනන්දනා කරනවා නම් අපිට පරිහානිය කියන එක සිද්ධෙනවා සුසුඳාමින් පිරේ. එහෙම කරන්නේ නැත්නම් නාබිනන්ද තින ආභිවද තින ජෝසායතිත්‍ති කියලා ගන්නවා නම් මේ පුද්ගලයා එහෙම පිරීමක් වෙන්නේ නැහැ. එතකොට ඒ අපරිහානිය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට අපි මේ ධර්මය බලන්න අපි මුලින්ම මේ ඩයග්‍රම් සෙට් එකම මුලින්ම ය අපිට ගමුලකේ වාතනාංශයක් පොතක් තාය බලන්න ගියා දුන්නට. එතකොට මේකේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඔයගලන්ට තේරෙනවා. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අපි ඉස්සෙල්ල බලපු ධර්මය. භව ආශ්‍රේ ලක්ෂණී කියන ප්‍රාර්ථනා ඉන්ද්‍රන්ටේ අපි සංකාරාපාය සංකාරති කියන. එතකොට මෙතන අපිට පෙන්නවා මේ අපි මේ රූපයේ තියෙන එක අභිනන්දනා කරනවා. රූපය මේ පැත්තේ තියෙන රූපය අභිනන්දති. ඒක නිසා ඇති වෙන වේදනාව ආවිවදති. ඒතර මේක සඳහා අපි ඇහක් හදනවා. එතකොට අන්නේ හදන්නා වූ මේ සලායතනිය කියන එක තමයි ඒකේ තියෙන චේතනාව කියන තැනයි ඒක තියෙන. එතකොට එතන මේ ඇස කියන එක අජෝසාය මේ තිට්ටති කියන එක ගන්නවා. අභිනන්දති අභිවදති අදෝසාය තිට්ටති කියලා කැලිටම ගන්නවා. එතකොට මේක තමයි මේ පළවෙනි එකෙන් පෙන්නා. ඉතින් ඕතනර ප්‍රාර්ථනීය ග්‍රන්ථයේ අபிසංකාරා කාය සංකරාති කියලා අපි හඳුනන මෙහෙම එක. හරි ඉස්සෙල්ලා බැලුවේ නේද? ආ මේකම තමයි මෙතන අනිත් පැත්තට පෙන්නන්නේ. ඒකම තමයි අභිනන්දනා කරන්න කියන්නේ. ඊළඟට අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන මේ සංඥාව කියන එක දැන් ආපහු අපි කැලේ තුනක් බලමු. අහංකාරයත් එක්ක සංඥා අභිනන්දති, ඊළඟට අපි චේතනාව අභිවදති, විඥාණි අදෝසාය තිටති. දැන් ඉස්සෙල්ලා තුනක් ගත්තා රූපයයි වේදනාවයි, ඊළඟට ගත්තාම චේතනාවත් එක්ක. දැන් ගන්නවා ආපහු තව කැලේ තුන. මෙතන සංඥා අභිනන්දති, වේදනා චේතනා අභිවදති, විඥාණි අදෝසාය. එතකොට මෙතන මේ ඔයගලන්ට පේනවා මෙතන මේ කෑලි දෙකක් මෙතන ගහලා තියෙනවා කියලා හරියට නිකන් මේ විඥානේ හදන්න බෝක්කු දෙකක් එක්කවලා මේ කෑල්ලයි මේ කෑල්ල එක්කවලා තමයි ඔක හැදෙන්නේ නේද? එතකොට දැන් මෙතන මේ ස්ටික් එකක් තියෙනවා. අපි මේ ස්ටික් එක අපිට පුරුදුයි දැන් බලන්න. ඔය පළවෙනි ස්ටික් එකේ පෙන්වන්නේ මොකද්ද? මේ සීලබ්බත උපාදානියේ මේ ප්‍රතිඵලයට ඇලීම කියන එක තමයි පරාමාසය කියන එක. එතකොට මෙතන මේ පරාමාසයේ ලක්ෂණ කියන එක නේ අපි දැන් තියෙන්නේ. ඒකත් එක්ක අපිට පේන්නවා මේ පරාමාසයේ ලක්ෂණය වරදවා වටා ගැනීම කියන එක පරාමාසය. ඒ වගේම අභිනිවේෂය ඇලීම කියන එක තමයි ඒකේ තියෙන්නේ. දිට්ඨි ආශ්‍රය ලක්ෂණය හැටියට තියෙන්නේ. එතකොට දැන් මෙතන මේ පළවෙනි ස්ටික් එකෙන් අපිට පෙන්වන්නේ මොකද්ද? සීලපත උපාදානී ප්‍රතිඵලයට අපි මේ ඇලෙනවා කියන එක. ඇල්ල පරාමාස වෙනවා කියන එක. අනිත් අතට ගත්තාම මිස්ටික් 2 එක කියන එකෙන් පෙන්නන්නේ වේදනාවෙන් ඉඳන් ඒ චේතනාවට එනික ස්ටික් 2 එක කියලා කියනවා. අන්න ඒක පෙන්නන්නේ වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයන්ට අපි ඇලෙනවා කියන එකයි. එතකොට කොහෙන් ගත්තත් අපි ඇලීම් දෙකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ දිට්ඨි ආශ්‍රයේ ලක්ෂණ හැටියට පෙන්නන එකක් අපි වරදවා ගැනීම කියන එක තියෙනවා. වරදවාගෙන පරාමාසය. ඊළඟට අභිනිවේෂය කියන එක ඊළඟ ලක්ෂණය. ඒකට එහෙමනම් අපි මේ ඇලෙන්නේ මේ චිත්ත සංස්කාර වලට කියන්නේ. එතකොට මේක තමයි මේ ඩයග්‍රෑම් එකේ පෙන්නන්නේ. මේකේ අනිත් අතට ඕගලන්ට පේනවා මෙතන මේ විඤ්ඤාණී බ්‍රිජ් එකක් හැදුවා. පාලම් දෙකකින් හැදුවා කියන එක පේනවා. අපි එහෙමනම් අපි ඊළඟ හතරවෙනි ඩයග්‍රෑම් එකට යමු. ඒකේ අපිට පේනවා මෙන්න මේ සංඥාව කියන එක මේ ධම්ම මච්චරිය හරහා පරාවර්තනය වෙනවා. ධම්ම මච්චරියකින් රේඛාව හරහා පරාවර්තනය වෙලා ඒක යනවා පරාමාසකාය ග්‍රන්ථය කියන එකට. අන්න ඒ කෑල්ල සම්පූර්ණයෙන් මේ ජරාවින්ද විඥාණයට තිබුණා රේඛාව තියෙනවනේ. ඒක හරහා පරාවර්තනය වෙලා අපි එනවා මෙන්න මේ මරණීය කියන නම් ගණ්ඩ තෝපිලා තියෙන නේද? අන්න ඒක දක්වා අපි එනවා. එතකොට 1 2 වුණා 3 වුණා 3 අපි 4 කියන තැනට අපි ඇවිල්ලා තිනවා මරණීය කියන තැනට. එනකන් අපි ආවා කියන එක තියෙනවා. ඒ හතර මරණය කියන තැනට ඒක ආවහම ඊළඟට අපිට මෙතෙන්දී යම් කිසි දෙයක් පේනවා. ඒ පේන දේ තමයි දැන් බලන්න මේ සෝකේ කියලා කියන්නේ මොකක්ද? දෝමනස්ස සහගත සංඥාවෙන් හදන සංස්කාරයේ තියෙන්නේ සෝක කරන ස්වභාවය කියලා කල්පනා කරලා තියෙනවා. සෝකේ කියලා කියන්නේ දෝමනස්ස සහගත සංඥාවෙන් හදන සංස්කාරයේ සෝක කිරීමක් කියන එක තියෙනවා. අර සතර ආහාර දුක්ඛ ඩයග්‍රෑමිකේ අපි ඒක බලලා තියෙනවා. මතකද? අර අබලින්කාර ආහාරය නිසා දුක්ඛයක් ඇති වෙනවා. දුක්ඛේ ස්පර්ශ වෙලා දෝමනස්සයක් ඇති වෙනවා. දෝමනස්ස සාගත සංඥාවකින් හදන සංස්කාරයේ තියෙන සෝක කරන ස්වභාවය කියලා. එතකොට එහෙමනම් අපි සංඥාව අභිනන්දනා කරනවා නම් අපිට මොකද වෙන්නේ? යම්කිසි සංඥාවක් අභිනන්දනා කරනවා නම් අපි ඒ වේදනාව සඳහා හදන ඒ චිත්ත සංස්කාරයේ කියන එක නැරනකොට අපි දුක් වෙනවා, ශෝක කරනවා කියන එක තියෙනවා. අපි අභිනන්දනා කරපු නිසා මේක තියෙනවා. අපි යම්කිසි මනුස්සයෙක් යමක් හැදුවද ඒක යමක් අභිනන්දනා කළා මේ ලීය හොඳයි කියලා මේසයක් හැදුවද මේස කඩාගෙන වැටෙනකොට අපිට ශෝක කිරීම කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ අතීතයේ ඇති වුණා වගේ කියන එක. හැබැයි කැඩුනායි කියලා අපි නිකන් ඉන්නේ නැහැ. අපි නිතරම කරන්නේ කරනවා තව එකක් හදනවා. අපි හිතන වෙන ලීයකින් දාලා හරි මේක හොඳ එකක් හදනවා කියලා. එතකොට ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ මොහොතේදී ප්‍රසන් මොහොමන්ට් එකේදී අපි මේ වේදනාව නැවතත් ඕනේ කියලා කියනවා කියන එක තියෙනවා. ඉතින් හැදුනාම ආපහු කැඩෙනවා. එතකොට ඊට පස්සේ දැන් කියනවා මේක හැදුවත් ඕක කැඩෙනවා. ඕක කැඩේ කියලා ආපහු සෝක කරනවා. මේ જાතියෙන් හැදුවත් ඕක කැඩෙනවා කියලා. නැති උනායයි කියලා ශෝක කරනවා, නැති වෙයි කියලා ශෝක කරනවා. එතකොට ඒ ෆියුචර් එකේ අනාගතේ කරන්නේ නැති වෙයයි කියලා ශෝක කරනවා. මෙන්න මේ පුද්ගලයාට අහිමි වේ, මේක නැති වෙලා ආව, මේ දේ මේ රූපය නැති වෙලා ආව, මේ මේසේ පුටුව නැති වෙලා ආව කියලා ශෝක කිරීමක් කියනවා. එතකොට මේ කාරණිය අපි බලුවාන් පස්සේ දැන් මෙන්න මෙතෙන්දී අපිට පේනවා අපි මේ හදාගෙන යන්නේ අන්තිමට ගත්තාම මේ විඥානීය කියන බ්‍රිජ් එකේ කතාව තමයි හදාගෙන තියෙන්නේ. එතකොට වේදනාව සඳහා හදන චිත්ත සංස්කාරයේ යම්කිසි ආකාරයකට ඔබ විඳිලා යනකොට අපේ ප්‍රශ්න කිරීමක් තියෙනවා. මේ සිප්පුව කැඩෙනවා කියන අවස්ථාවේදී මේක කල්පනා කරනවා මේක බෙස් ෆිට් එකද කියලා ප්‍රශ්න කිරීම. මේක ප්‍රශ්න කරන්නේ මේ විඥානයේ විසින්. මේකද අපිට ගන්න පුළුවන් හොඳ මේක. දැන් ওই ෆැක්ටරි එකක් ප්‍රශ්නයක් ඇති වුණාම කට්ටි එක්කලා මීටින් එකක් එහෙම තියලා අහනවානේ අපිට බැරි හොඳ මේකක් මේක හදන්න කියලා නේද? ආන්නේ වාගේ බෙස්ට් ෆිට් එක. මෙතෙන්ද නම් හරියට මේ පාලම් දෙකක් හදපු ගෲප්ස් දෙකකින් පාලම් දෙකක් හදනවා. එක ගෲප් එකකින් හදපු පාලම හොඳයි. හොඳයි කියලා ඒගොල්ලෝ නිතරට හිතේ. එතකොට මේ කට්ටිය මේ එක පාලම දෙක ගිහිල්ලා සවුත් වෙච්ච ගෲප් එකේ ඉන්නවානේ. ගිහිල්ලා පාලම උඩින් ගිහිල්ලා පාලම යටින් බලන. බලලා කියනවා අපේ පාලම හරි නෑ අර ඕගොල්ලන්ගේ එක නම් හොඳයි කියලා. අපි එකට දාපු જાති. මොනවද මේ පාලම ඇතුලේ මොනවද භාවිතා කරන්නේ? අර රූප වේදනා සංඥා වර් භාවිතා කළා තමයි අර අභිනන්දති අභිවතිත අජෝසායතිති කියලා මෙතනින් තුනක් ගත්තා. ඒකටම පුරුක මාරු කරලා අභිනන්දති අභිවතිත අජෝසායතිති කියලා අනිත් පැත්ත. මේ කැලි දෙක දැන් හරියට අර අහංකාරයේ මමංකාරයේ වගේ කැලි දෙකත් එක්ක මෙතන අපි මේක ගහගත්තා. එතකොට මේක පරික්ෂා කරනවා. මේක නිසා මේ වැළපීම කියන එක මේගොල්ලන්ගේ තියෙන අපි හදපු කාරණයක්. එහෙම නෑනම් හිතන්න මිනිසුන්ට මොකක් හරි ප්‍රශ්නයක් කියලා මේ වෙලාවට අර කට්ටිය නම් අර හොඳට ඉන්නේ. ඒගොල්ලන්ගේ පාලම හොඳයි. මේ විඥාන පාලමනේ හදලා තියෙන්නේ. ඔන්නේ කතාවක් තියෙනවා. එතකොට එහෙමනම් ඔයගලන්ට පේනවා මෙන්න මේ අවසානයේ ලියලා තියෙනවා මෙතන කාරණාර්ථය. A කියලා අපි දාලා තියෙනවා මේ මරණය කියන දැනට. B කියලා දාලා තියෙනවා මේ මෝහය කියන දැනට. C කියන එක දාලා තියෙනවා පරිදේවය කියන දැනට. දැන් එහෙමනම් අපිට පේනවා මෙන්න මේ ඒ චිත්ත සංස්කාර කියනවා. චිත්ත සංස්කාර කියනවා අපි එන අභිනන්දන කිරීම කියන එක තියෙනවා. ඊළඟට අපි මේ මෝහය කියන එක අභිවදති. මේක අපි පිළිගන්නවා. ඉතින් ඒක අර අපි උදෙත් කල්පනා කළා. ජරා වෙච්ච දෙයකට කාමච්ඡන්දියක් වෙලා ඒක මගේ කියලා අරගෙන තමයි මේ මෝහයලා තියෙන්නේ. ඒකමනේ මෝහය. එතකොට ඒක අපි අභිවදන බොහෝ මොහොතයි මට හොඳ රූපයක් හම්බවන මොකක්ද? මේ ජරාවටපත් වෙන රූපයක් හම්බුණා කියලා තමයි මේ අභිවදති වෙලා තියෙන්නේ. එතකොට ඊළඟට ඒ තුන්වෙනියට පෙන්නනවා අපි ඉතින් පරිදේවය අඬාගෙන වැළපීම කියන එක ඒක තියෙනවා. ඒක තමයි අජෝසායති. ඉතින් අපිට පේනවා එහෙමනම් අපි ඉතින් වැළපි තමයි අපි ජීවත් වෙන්නේ කියන එක තියෙනවා. එතකොට දැන් එහෙමනම් මෙතන මේ කාරණා තුනක් අපේ උඩින් තිබුණ අභිනන්දති අභිවදති අජෝසායතිත්ති කියලා නේද? ඒ කියන්නේ මෙතන සංඥාව, චේතනාව, විඥාන. එතනින් පල්ලෙහැනොත් වෙන කාරණා තුනක්. ඒකටත් අපි කියව අභිනන්දති, අභිවදති, අජෝසාය, තිත්තති කියලා. එතකොට දැන් ওই ඊළඟ සයිඩ් එකේ ওই දෙක අතර සම්බන්ධතාවය කියන එක පෙන්නනවා. එහෙනම් පස්සේ මේ සයිඩ් එක බලමු. දැන් බලන්න මෙතන මම සංඥාව කියන එක අභිනන්දනා කරනවා නම් එහෙමනම් අපිට පේනවා මේ ඒ කියන තැන අපි තියෙන මේ චිත්ත සංස්කාර මැරෙනවා කියන එක නේද? එතකොට මේ සංඥාවෙන් චිත්ත සංස්කාරය හදන්නේ. එතකොට දැන් අපි මරණය කියන එක අභිනන්දනා කරනවා කියන එක තේරෙනවා. ඊළඟට බලන්න අපි චේතනාව අභිවදති කියලා කියනවනම් මේ වෙලාවේදී මේ මෝහය තමයි එහෙනම් අපි අභිවදති. ඒයි චේතනාවයි මෝහයයි සම්බන්ධයි. සංඥාවයි සංස්කාරයයි සම්බන්ධ වුණා වගේ චේතනාවයි මෝහයයි කියන එක සම්බන්ධ වෙනවා. කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ? මතකද අපි බැලුවා මේ තයෝදම්ම සූත්‍රය තමයි එක පෙන්නන්නේ. අර 1.3 වල ඉඳන් අර අපේ අනත්තේ අත්තා කියලා එක ඇතුණයින් පස්සේ ගෙලීම අවිද්‍යාව ආශ්‍රයයට එනවා කියලා බුදුහාමුදුරේ තයෝදම්ම සූත්‍රය පෙන්නනවා. මෝහය කියන එක ඇති වෙන 1.3 මෝහය කියන එක. එතකොට එහෙනම් මේ චේතනාව අභිනන්ද අභිවදතින මෝහය අභිවදති කියලා කියනවා. ඊළඟට විඥාණී අදෝසාය තිට්ඨති. අපි විඥාණී කියන එක අල්ලගෙන ඉන්න නිට්යයි කියලා නේ. පවතිනවා කියන. ඉතින් ඒක මෙරළ වැටෙනවා. ඉතින් ඒක මෙරළ වැටුනාම එනනම් අදෝසාය තිට්ඨති අල්ලගෙන ඉන්නේ පරිදේවය. ඉතින් මේක නිසා මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ වැළපීම කියන එක තමයි අපි අල්ලගෙන ඉන්නේ. හොඳට අල්ලගෙන ඉන්නවා වැළපෙනවා. ඉතින් අපි වැළපෙලා කියන දා ජීවත් වෙනවා කියන එක තියෙනවා. එතකොට මෙතන මේ භාවනාව පළවෙනි භාවනාව හැටියට අපි ගන්නෙත් මෙන්න මේක. මේ ඩයග්‍රෑම් එක පස්සේනේ ස්ලයිඩ් එකෙන් නම් ඒක පොලේ ලියා ගන්න. මේක තමයි පළවෙනි භාවනාව කියලා. මොකද්ද අපි බලන්නේ? මෙන්න මේ කාරණා උඩ කාරණා තුනයි අත කාරණා තුනයි අතර සම්බන්ධතාවය වගේ කල්පනා කර. පළවෙනි එක සංඥාව අභිනන්දනා කළාම මෙතන මේ මරණය චිත්ත සංස්කාර මැරෙනවා. ඒක තමයි අපි අභිනන්දනා කරන්නේ. චේතනාවයි මෝහයයි කියනකොට ඔන්න ඕලට මතක් වෙන්න ඕනේ තයෝ ධම්ම සූත්‍රයේ කතාව. ආන්නේ ඒකේ ඒ පුරුකෙන් තමයි එතනදී ඒ මෝහය අභිවදති කියන එක තියෙනවා. ඉතින් ඒ පස්සේ විඥානිය සකස් කරා නම් ඉතින් විඥානිය මෙරළ වැටෙනකොට හඬාවල වෙනතර මේක අල්ලගෙන ඉන්නවා නම් එවනම් අපිට පේනවා මේ හඬාවල පීම තමයි අපි මේ අජෝසායතිත්‍ති කියලා කියන්නේ. ඉතින් අපි අඬ හැමදාම ඉන්නවා කියන එක තියෙනවා. ඉතින් ඕකනේ අපේ ජීවිතේ නේ. අපි පටන් ගන්නෙ මොකද්ද? උදේ පාන්දර ඉඳන්ම අපි තියෙන්නේ අර ඉලාම් එකේ ඉඳන්මනේ. අපි අඬාවල වෙන්න පටන් ගන්න නේද? ඉලාම් එක පොලේ ගන්න හිතනවා මේ පටන් ගත්තාම අනේ නිදා ගන්නත් නැහැ මේක එහෙමයි කියලා. ඉතින් ඊට පස්සේ දන්නේ නැද්ද? ඉතින් දිගින් දිගටම අර සැන්විචස් හදලා අරව හදලා උයලා අරව මේවා කරලා ඉතින් කොහොම හරි රස්සාවට ගිහිල්ලා දැන් ලංකාවේ මිනිස්සු කල්පනා කරන්නේ කෝච්චියේ නැගලා හතර පිටර නැගිටලා නේද? කෝච්චියේ ඉරේලා අරහාට ඉරේලා මෙහෙම ගිහිල්ලා මතකද? ඉස්සර කාලේ දුක දුක් මතක තියෙන්නේ බෑ කල්පනා කරලා බලන්න. ඉතින් ඊට පස්සේ මේ හවස වෙනකන් ගිහිල්ලා ඉතින් ඇවිල්ලා ඒ දුක් විඳලා ආපහු ගිහලා අරවයි මෙහෙමයි කරලා ඉතින් ඊට පස්සේ ඉතින් දිගින් දිගට උදේ ඉඳන් හවස දැන් අම්මට නිදා ගන්න ඕනේ රෑ 10යි 12යි 11යි වෙලා. අනේ බලන පුතා තාම ඇවිල්ලා නැහැ කියේ. ඉතින් ඒ පාර කෝල් කර කර ආන පුතා ඉන්නේ නැද්ද කියලා. කියනවා අනේ මට මේ assignment එකක් තියෙනවා අද නම් එන්න බැරි වෙයි ඒ වගේ කියලා. ඉතින් නිදා ගන්නත් නැහැ නේද? මේ ළමයා එනකන් එතන එහෙමත් තියෙනවා. ඒ වගේ විදිහට හඬා වැළපි වැළපි තමයි අපි උදේ ඉඳන් රෑ වෙනකම් ඉන්නවා කියන එක තියෙන්නේ. අන්නේ කාරණාව තමයි අපි භාවනාවද මේ සම්බන්ධතාව තුන කියන එක හොඳට බලනවා. බලලා අපි අඬා ඉන්නවා කියන එක. ඊළඟට අපි 6 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ සමුදය මේ 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 ස්ලයිඩ් එකෙන් පෙන්නන්නේ මේ සමුදය දැනගැනීමේ වටිනාකම කියන එක. එතකොට මම දවසක් කල්පනා කළා මේක කොහොමද මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ. ඒ ද්වේෂය ඇති වෙන එක අර සම්මා වාචා ඩයග්‍රෑම් එකට කියන එකට අනුව බැලුවා. ඒ කියන්නේ අපි දන්නවා අර ඒ මේ ව්‍යාපාදී ඇති වෙලා ඉතින් අපි එකෙන් අර රවුම් දෙක ගහගෙන යනවා. වට කරකෝ කරකෝ යනවා. ඉතින් 8 වෙනි රවුම් ඉතින් ගිහිල්ලා ඒ වෙනකොට ওই තීන විද්‍ය තත්ත්වය වෙනකම් අපි ඇවිල්ලා තියෙනවා නේද? ඒක සම්මා වාචා ඩයග්‍රෑම් එකේ අපි දන්නවා යම් කිසි පුද්ගලයෙක් දන්නවා නම් ඒ කියන්නේ අවිජ්ජාව තියෙනවා නම් ව්‍යාපාදී තියෙනවා නම් එයාට මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් ඒ පුද්ගලයා රෝගී කියලා දැනගත්ත ගමන් සම්මා වාචා ඩයග්‍රෑම් වෙනවා තමයි විදේශයට ඇති වෙනවා කියලා. එතකොට ඒක කල්පනා කිරීම කියන එක බැලුවාම එහෙනම් තීන මිද්දී ඇති වෙලා තමයි අපිට මේ ද්වේෂය තියෙන්නේ කියන ආකාරයෙන් කල්පනායින් පස්සේ මේක නිසා මම මෙතින් කල්පනා කළා එහෙමනම් මට මේක සම්පූර්ණයෙන් මට මේ ද්වේෂය ඇති වෙන්නේ මම මේ ව්‍යාපාදයෙන් පස්සේ රවුම් දෙක ගහලා තිනු මේ ව්‍යාපාදී ඇති වෙන්න නම් කාමච්ඡන්දයෙන් පස්සේ රවුම් දෙක ගහලා තිනු කාමච්ඡන්දය ඇති වෙන්න නම් රූපයත් එක්ක අල්ලලා අපි මෙතන මේ කරකෝල තියනවා කියන එක. ඉතින් අර රූපයට තමයි අපි මනසෙන් වෙන්නේ. එහෙනම් රූපේ හින්දා තමයි මගේ මේ ද්වේෂය ඇති වෙන්නේ කියන එක තමයි හොයාගත්තා. මේ ද්වේෂය ඇති වෙන විදිය බැලුවා සමා වාචා ඩයග්‍රෑම් එකට. මේකේ අනිත් පැත්තට බැලුවා කොහොමද මේ ඇති වෙන්නේ කියලා. මෙන්න මේක ඇති වෙච්ච ගමන් මට හොඳට සමාධියක් ඇති වුණා. ඉතින් මම කල්පනා කළා ඇයි මට මේ සමාධිය කියන එක ඇති වෙන්නේ කියලා. ඒක සමාධිය ඇති වෙලා තියෙන්නේ මේ සමුදිය ධර්මයේ කියන එක දැකීම නිසා. ද්වේෂය කොහොමද ඇති වෙන්නේ කියලා සමුදිය දැක්ක නිසා තමයි. එහෙමනම් අපිට පේනවා ඒ සමුදිය ගන්නවා නම් අපිට ඒ ද්වේෂය කියන එක පහ කරන්න පුළුවන්. ඒ කියන්නේ සමාධියක් ඇති වුණාම එතන ද්වේෂ කතාවක් නේ. සමුදිය දන්නේම ද්වේෂය පහ කරන්න පුළුවන් එකකින් කියනවා. එතකොට කොහොමද මේක වෙන්නේ? ඒ කියන්නේ අපිට පේනවා අපිට ඔය කාරණා දෙක පල්ලේ හැදීලා තියෙනවා. ඒක පෙන්නනවා අපිට ශ්‍රද්ධාව කියන එක ඇතිනම් අපිට කරුණාව කියන එක තියෙනවා කියන එක තියෙනවා. ශ්‍රද්ධාව තියෙන විදිහක් නැහැ. ඉතින් කරුණාව කියන එක නැත්තම් නේද? කරුණාව තියෙනවා නම් අපි ද්වේෂය කියන එක අපිට ඇති වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ශ්‍රද්ධාව වෙන්න නම් ප්‍රඥාව තියෙන්න ඕන. ප්‍රඥාවක් නැත්තම් ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට එහෙනම් ප්‍රඥාව වෙන්න නම් මොකක්ද අපි දැනගන්න ඕනේ? සමුදය. සමුදය දන්නවා නම් එහෙනම් අපි දන්නවා මේක තියෙන්නේ සමුදයක් අස්තංගමයක් තමයි. එහෙමනම් නිත්‍ය නෑ කියලා දන්නවා. ඒක නිසා අර මාන්නයට පුළුවන් කමක් නෑ අරක වළක්වන්න. ඒ නිසා ප්‍රඥාමය ශ්‍රද්ධාවට යන්න පුළුවන් කියන එක තියෙනවා. එතකොට අපි මෙන්න මේ සමුදය කියන එක දන්නේ නැත්තම් එහෙමනම් අපි දන්නේ නෑ මේ ඇතිවෙන්නා වූ දේ දන්නේ නෑ. නොදන්නවා අපි අශ්‍රද්ධාවට යනවා. අශ්‍රද්ධාව කියලා කියන්නේ මේ 7.1 මෙතන අශ්‍රද්ධාව කියන එක තමයි ඒ පෙන්න. එතකොට අසත්තාව කියන එක ඇති වුණා නම් එනම් ওই තයෝදම සූත්‍රයේ පෙන්නනවා අනාදරය කියන එක තියෙනවා කියලා. අනාදරයෙන් තමයි අසත්තාව කියන එක ඇති වෙන්නේ. ආදරය කියන එක රහතන් වහන්සේ පෙන්නනවා ඔය මෙත්තාවයි කරුණාවයි අතර තමයි ওই ආදරය කියන එක තියෙන්නේ කියලා. එතකොට අනාදරය වෙලා තියෙනවා නම් එහෙනම් අපිට පේනවා මේ කරුණාව කියන එක අපිට නැති කියලා. එතකොට කර්මාව නැති වෙන්න නම් ඉතින් එහෙනම් අපිට හිරිය කියන එක දැන් මෙතන මේ හිරිය කියන එක අහිරිය 9.1 කියන එක නිසා තමයි මෙතන අනාදරය අනාදරයෙන් අසද්දාව වෙලා තියෙනවා කියන කතාව අපිට පේනවා. මෙතන මේ දෙපැත්තට යන මේ දයදම සූත්‍රයේ බලලා තියෙනවා මේ එකයි ඒක වටිනාකම. අහිරියෙන් අනාදරය අනාදරයෙන් අසද්දාව කියලා ඒකෙ පෙන්වලා දීලා තියෙනවා. එතකොට එහෙමනම් දැන් අපි මෙතන ඉගෙන ගත්තා මේකේ වටිනාකම කියන එක මොකද්ද? සමුදය දැනගත්තා නම් අපිට සමාධිය නැති වෙන. ඒක නිසා අර දේශී කියන කතාවල් එහෙම නැති කරගන්න පුළුවන්කම කියන එක. මොකද අර ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට යනවා කියන එක සිද්ධ වෙන නිසා. එතකොට අපි 7 වෙනි සයිඩ් එකට ගියොත් දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ධර්ම කාරණා තුන තුන. මොකද්ද? අර රූපේ අභිනන්දති, වේදනාව අභිවදති, චේතනාව අජෝසායි. ආයිත් කිව්ව සංඥා අභිනන්දති, ඊළඟට චේතනා අභිවදති, විඥානි අජෝසාය තිට්ඨති කියලා කිව්වා. දැන් මොනවයි අපි ඉගෙන ගත්තා? අපි සමුදී එහෙම දන්නවා නම් එවනම් ඒක නිසා සමාධියක් ඇති වෙනවා. සමාධිය වහම අපි සන්තෝෂයි නේද? එතකොට එහෙනම් අපි සමාධිය අභිනන්දනා කරනවා නම් දැන් මොන එක කාරණයකට එනවා? සමාධිය අභිනන්දනා කරනවා නම් අපි ධර්මියම අභිනන්දනා කරනවා. ඒ අපි ධර්මයේ දැනගත්තේ පටිච්චසමුප්පාදයේ කුරුක අවබෝධයක් නිසා තමයි අපිට සමාධිය. එතකොට එහෙමනම් සමාධිය අභිනන්දනා කරනවා කියන්නේ ධර්මියම අභිනන්දනා කරනවා. ඒ වගේ අපිට වෙනවා මේ ධර්මියම තමයි අභිවදති කියන එක. සමාධිය අභිවදති නම් ධර්මිය අභිවදති. දැන් අර තුන තුන ගිය ධර්මිය දැන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට ආයිත් කියනවා මේකේ අපි සමාධිය අජෝසායි දිට්ඨි දෙනම් ධර්මියම තමයි අජෝසායි දිට්ඨි. අල්ලගෙන ඉන්න ධර්මියම අල්ලගෙන ඉන්නවා කියන. ඉතින් අපිට පේනවා මේ සමාධියම හරි අපි අල්ලගෙන ඉන්නවා නම් නැලෙනවා නම් අපිට ශ්‍රද්ධාවක් ඇත්තේ නෑ. මතකද අපි බැලුවා අර ඉද්ධිපාද ලයිදම් මේ ගෙනියන අපි දේශේ ඉඳන් එනවා කියලා අපි උද්දච්චය එහෙම ඇති වෙනවා කියන්නේ නේද? සමාධිය අල්ලගෙන හිටියොත් උද්දච්චය ඇති වෙනවා. එතකොට සමාධියට හරි ඇලෙනවා නම් අපිට ශ්‍රද්ධාවක් නැති කියන එක තමයි තේරෙන්නේ. ඒතර අපි එහෙනම් ඊළඟ ඩයග්‍රෑම් එකට යමු. එතකොට මෙතෙන්දි මම කල්පනා කරන්න ගත්තේ මේ කොහොමද මෝහය කියන එක ඇති වෙන්නේ කියලා. එතකොට මෝහය ඇති වෙන එක මේක ලකුණු කරලා තියෙනවා ඒ තයෝදම්ම සූත්‍රයේ තිබිච්චා වූ කාරණාව තමයි. ඒ කියන්නේ මේ තීන විද්‍යය තියෙනවා නම් ඒක පරාමාසය පරාමාසයෙන් මෝහය කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මේ උඩ ලයින් එක දිගේ මෙහෙම ඉන්නේ නේද? තීන විද්‍ය පරාමාසය පරාමාසයෙන් මෝහය තයෝදම්ම සූත්‍රයේ දුන්නාම කාරණා. එතකොට අනිත් අතට අපි බලුවොත් මොකද වෙන්නේ? අපිට පේනවා මෝහය ඇති වෙන්න නම් මේ පරාමාසය කියන එක තියෙන්න ඕනේ. මේක වෙන්න නම් තීන විද්‍ය කියන එක තියෙන්න ඕනේ. තීන විද්‍ය නිකන් ඇති වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත අර වටාටේ කතාවදී ව්‍යාපාද වෙල තවත් රවුන්ඩ් එකක් ගහලා තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් එතෙන් තියෙනවා මේ තීන විද්‍ය ඇති වෙන්න ව්‍යාපාදයේ තියෙන්නේ. ආපහු වෙන ව්‍යාපාදී ඇති වෙන්න නම් කාමච්ඡන්දයෙන් පස්සේ තවත් රවුන්ඩ් එකක් කරකවල තියෙනවා කියලා. ඉතින් අපි ටිකක් ඒ භාවනාවේ දිගන ගත්තානේ අන්තිමට කාමච්ඡන්දය අර බ්ලේම් ගේම් එක ගිහලා කොහටද අද දික් කරේ අර ස්ලයිඩ් 5 එකේ. ඉතින්දි පෙන්නෝ මෙන්න මේ රූපේ තමයි ප්‍රශ්නේ කියලා. ඉතින් බලන්න එහෙනම් ද්වේෂෙදිත් අපි ඇඟිල්ල දික් කරලා පෙන්නවා මෙන්න රූපේ තමයි ප්‍රශ්නේ. ඉතින් මොහේදී ආවමත් අපි ආපහු වෙන මේකේ රූපේ තමයි ප්‍රශ්නේ කියලා මෙතෙන්දි අපි පෙන්වීමක් කියන එක තියෙනවා. එතකොට මෙන්න මෙතන තමයි මේ දෙවිනි ආයතන භාවනාව කියන එක තියෙන්නේ. එතකොට ඒකත් අපිට ලියා ගන්න පුළුවන්. මේ දෙවිනි මේකයි මේ ස්ලයිඩ් 6යි 7යි 8යි. දෙවිනි ආයතන භාවනාවට ඕගොල්ලෝ ගන්නෙ 6 වෙනි ස්ලයිඩ් එකයි 7 වෙනි ස්ලයිඩ් එකයි 8 වෙනි ස්ලයිඩ් එකයි කියන එක. ස්ලයිඩ් 6 7 8 කියන එක. දැන් මෙතන බලන්න මෙන්න මෙහෙම ධර්මයක් පේනවා අපිට. මෙතන ලකුණු කරලා තියෙනවා මේ ටෝප කියන මිද්දේ නේද? එතකොට මෙන්න මේ රෝගී කතාවක් තමයි තියෙන්නේ. මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තොත් මට වෙන්නේ මොකද? මම යනවා මොහේ. ඒකනේ තීන මිද්දේ නේද? ඒතකොට මේ කෑලි දෙකට කැඩුවාම මිද්දේ එන්නේ මෙතන හරියටම මේක කැපෙන තැන තමයි මේ මිද්දේ කියන එක තියෙන්නේ. මේ රේඛා දෙකක් කැපෙනවා මේ තීන මිද්දේ ඉඳන් මොහේට යනවා රේඛාව මේ තුනම එකට කැපෙනවා. අන්න එතන තමයි මිද්දේ කියන එක තියෙන්නේ. අර ඉස්සෙල්ලා බැලුවේ අර මනුස්සයාගේ බෙල්ල කියලා නේද? එතකොට මේ සංඥාව මගේ කියලා ගත්තා නම් මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තා නම් උගලන්ට මෝහය කියන එක ඇති වෙනවා. ඉතින් මේ ඒ කියන්නේ මේ සංඥාවෙන් අපි ජීවත් වෙන්න පුළුවන් කියලා හිතලානේ මේක තියෙන්නේ. ආන්න ඒක තමයි අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ලියා ගන්න ඕනේ තියෙන්නේ ව්‍යාධි සහිත සංඥාව මගේයි ගැනීම පහ කිරීම අමෝහය. ව්‍යාධි සහගත සංඥාව මගේයි ගැනීම පහ කිරීම කියන එක අමෝහය. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අජ්ජත්තරතෝ සමාහිතේ වික්ෂේප පටිසහරණං කියලා අපි ඉගෙන ගත්තා. අභ්‍යන්තරයේ සමාහිත බවක් තියනවා කියන වික්ෂේපේ පහ ගන්න ඕනේ කියන මුලාව කියනවා. අන්න එහෙනම් ආපහු අපි ලියාගමු ව්‍යාධි සහගත සංඥාවේ ජීවත් විය හැකියයි කියලා සිතීම පහකට යුතුය. ව්‍යාධි සහගත සංඥාවෙන් ජීවත් විය හැකියයි සිතීම පහකට යුතුය. ඒ කියන්නේ අදෝෂේ නේද? අර අභ්‍යන්තරයේ සමාහිත බවක් තියනවා කියලා වික්ෂේපයක් තියෙනවානේ, මුලාවක් තියෙනවානේ. කිසිම ධානයකින් ඉන්න බෑයි කියලා අපි ඉගෙන ගත්තා නේද? උද්දච්චය කියලා කියන්නේ ලිස්සන තැනක ඉන්නවා. එතකොට කිසිම ධානයකින් කිසිම විදිහකින් රූපයත් එක්ක ඉන්න බෑ කියන එක කොහොමද තේරෙන්නේ? නේද? එතකොට දැන් මෙතන සංඥාවන් වගේ අරගෙන ධානාසගත ස්වභාවයක් කරගෙන මේ මනුස්සය හිතුවා නම් මේකින් ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ යාට දේශයම තමයි ඇති වෙන්නේ. අදෝෂය කියලා කියන්නේ මේකේ ඉන්න බෑ කියලා තීරණය ගන්නවා. එතකොට එහෙමනම් මෙතෙන් මේ භාවනාව ඔයගලන්ට පේනවා. අර මේ ස්පර්ශ මේක කල්පනා කරන්න මේ විදිහට. කොහොමද අපිට මේ මෝහය කියන එක ඇති වෙන්නේ? මෝහය ඇති වෙන්න නම් මේකේ රිවර්ස් එකට යන්න ඕනේ. දැන් අපිට සාමාන්‍ය හුඟක් පොරු වෙලා තියෙන තීන විද්‍ය ඇති වුණා ඒක නිසා පරාමාසය ඒක නිසා මෝහ කෙනෙක් එකපාරටම මනසින් අහන්න ගත්තා නම් කොහොමද මෝහය ඇති වෙන්නේ? මොකක් හරි පරාමාස වෙලා තියෙනවා. මොකක් හරි පරාමාස වෙලා තියෙන්නේ කොහොමද? තීන විද්‍ය ඇති වෙලා තියෙනවා. ඉතින් මේ පාර තීන විද්‍ය කොහොමද ඇති වෙන්නේ? ව්‍යාපාදයෙන් පස්සේ දෙකක් කරකෝලද? ව්‍යාපාදය තියෙන්නේ කොහොමද? කාමච්ඡන්දයෙන් පස්සේ දෙකක් කරකෝලද? ඒකට යන්න බ්ලේම් ගේම් එක රූපය නිසා තමයි මෙහෙනම් මේ මෝහය ඇති වෙලා තියෙන්නේ කියලා අර විදිහට බලනවා. ඒක මනසේ මෙනෙහි කිරීම නිසාම තමයි අර ඒකේ සමාධියක් කියන්නේ ඇති වෙන්නේ. දැන් සමාධිය තුනක් කල්පනා කරනවා. දැන් මට මේකෙන් ඉන්න පුළුවන්ද? මේකෙන් ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ කියන්නේ මම ඒත් ගන්නේ රෝගී සංඥාවක් තමයි. ඒතර ගත්තනම් මම මෝඩයා වෙනවා. අතහැරියන තමන්ට චේතෝ විද්ධිය වෙනකම් තමන්ට යන්න පුළුවන් කම කියන එක තියෙනවා. කිසිම ආකාරයකින් ඉන්න බැරි කියන තේරුම. එතකොට ඒක තමයි ඔයගලන්ට දෙවෙනි භාවනාව හැටියට තියෙන්නේ. 6යි 7යි 8යි කියන්නේ. ඊළඟට අපිට ආපහු වෙනවා මේ තුන්වෙනි භාවනාවට භාවිතා කරන්නා වූ කොටස් ටික. මේ වෙලාවේදී අපි ඔය මේ ස්ලයිඩ් එක 8යි 9යි 10යි කියන එක තමයි භාවිතා කරන්නේ. දැන් අපි මේ බලන්නේ නම් මේ ස්ලයිඩ් එක. දැන් අපි කල්පනා කරනවා මේ මෝහය කියන එක දැන් අටවෙනි සයිඩ් එකේ අපි බැලුවේ මෝහය අමෝහය කතාවනේ. එතෙදි අපි බැලුවා මේ අමෝහය නිසා අපිට අදෝෂය. අර ඉන්න බෑයි කියලා අතෑරියා නම් ද්වේෂයක් කෙනෙක් අපිට ඇති වෙන්නේ නෑ. අමෝහයෙන් අදෝෂය නේද? තේරුණා? දැන් අල්ලගත්තා නම් එහෙම මට මෝහය ඇතිවලා ද්වේෂය කියන එක ඇති වෙනවා. අමෝහ වුණා නම් අතෑරියා නම් අදෝෂය. ඉන්න බෑයි කියන එක තියෙනවා. මේ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ තුන්වෙනි භාවනාවට අපි ගන්න. ඒ කියන්නේ මේ ප්‍රඥාව කියන එක කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ මේ සමුදය අස්තංගමේ කියන එක දැකීම විතරක් නෑ නේ. ප්‍රඥාව කියන එක ලියුවොතින් අපි සමුදය අස්තංගමේ දැකීම විතරයි කියලා එහෙමනම් ඉතින් ඔයගොල්ලෝ කියන ඕන පැස්සාමකට වතුර පාරක් එනවා. ඔන්න මේ විදිහටයි මේක ඇති වෙන්නේ. පැස්සේ නැත්තම් ඕක නෑ. ඕක කී කියයි නම් අපි ඉන්නවා. ඒ කියන්නේ හරියට තණ්හාව නිසා දුක්ඛය ඇති වෙනවා. තණ්හාව නැත්තම් දුක නෑ. ආයෙත් තව මනුස්සයෙකුටත් ඕක කියනවා. තණ්හාව වුණාම දුක්ඛය ඇති වෙනවා. තණ්හාව නැත්තම් මේක නෑ. ඕක කී කියා ඉන්නව මිස පිළියමක් කරන්න ඒක ප්‍රඥාව නෙමෙයි. ඒකෙත් ප්‍රඥාවක් තියෙනවා. අර මොට්ට මනුස්සය මොකක්වත් දන්නේ නැති මනුස්සයට වඩා මේක හොඳයි. නමුත් ප්‍රඥාවයි කියලා කියන්නේ සමුදය අස්තංගමයි කියන එක දැකලා දුක නැති කිරීමට පමා නොවීම කියන එක. පමා වෙන්නේ නැති කියන එක තමයි මේ ප්‍රඥාවයි කියලා කියන්නේ. ඉතින් මෙතෙන්ට සම්බන්ධ වෙනවා ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ චක්කු ඉන්ද්‍රයන්ගෙන් සංවර රහිතව කවුරු හරි වෙසෙනවා නම් ඒ පුද්ගලයාගේ සිත තෙත් කරනවා කියලා. ඒ පුද්ගලයා ඒ තෙත් කරාම ප්‍රමෝදය කියන එක නැති වෙනවා, ප්‍රීතිය නැති වෙනවා, දුකසේ වෙසෙනවා, දහම් පහළ වෙනවා කියලා, දහම් පහළ නොවේ කියලා ප්‍රමාද විහාරී සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒක හරියට දැන් බලන්න ඔය ගෙදරක ජීවත් වෙනකොට ඔයගොල්ලෝ වෙලක් වෙලාවට හොඳට කිසි කරදරයක් නැතුව ඔහි පාඩුවේ ඉන්නවා නේ. කවුරු හරි ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ඉන්න කියලා පාටියකට, අපේ ගෙදර පාටි එකක් තියෙනවා ඉන්න කියලා. ඉතින් දැන් මේ මොහොතේ හොඳට ඇඳ බලගෙන යනවා. ගියාට පස්සේ මෙයාට පේනවා ෂා මේ ගෙදර අයට බොහොම ජයයි නේ. මේ හොඳට පුටු සෙට් එකක් තියෙනවා, ගෙයක් හොඳ ලොකුවට තියෙනවා, හොඳ කාර් එකක් තියෙනවා. දැන් මෙයා මේක තමයි බොඩු කරගත්තේ. පාටියකට ගියාට එකතු කරගත්තේ අර ටින්. අරගෙන මේ මොහොතේ ගෙදර එන්නේ. ගෙදර ආවම අර ගිය මොහොතේ නෙමෙයි එන්නේ. එයා ඉන්නේ කොහොමද? බලන්න අපිට තමයි නිකන් මේ එන ගහලා වගේ අපි මෙහෙම ඉන්නේ. අර මිනිස්සු යසගේට ඉන්නවනේ නේද? බලන්න අර සිත ඇස තෙත්තුනා. ඒකයි කියන්නේ බුදුහාමුදුරු කියන්නේ ඒක තෙත්තුනා. දැන් ඕගොල්ලෝ ගෙදර ඉන්නකොට හොඳට ඉන්නවා. ෂොපින් මෝල් එකට යන්න බලන්න. මේ ඔය තීන රෙද්ද ඇඳගෙන ඉන්නවා. ගියාන් පස්සේ ආන්න එල්ලලා තියෙනවා. හොඳ ලස්සන ඇඳුමක් එල්ලලා තියෙනවා. නේද? දැන් ඉතින් මේක සල්ලි දීලා ගන්නෙ නෑ. කල්පනා කරනවා මේක ගන්න අඩු වුණාම ගන්නවයි ආදී වශයෙන් අර සේල් දැම්මම ක්‍රිස්මස් කාලෙට ගන්නවා. අන්න ඒ වගේ එනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ගෙදර ආවේ අර මහා ගොඩක් කුණු ගොඩක් එකක් කරගෙන. මෙතන මේ රෙදි ඕන කමටද ඔය ගියන්නේ? නෑ නේ. අපි අර තණ්හාවත් එක්ක මේක එකතු කරගන්න. එතකොට මේක ඇවිල්ලා මේ මිනිස්සයා මේ ඇහැ තෙත් වෙලා එතකොට අර බෙදර හිටපු මිනිස්සයාගේ අර ගියා වූ ප්‍රමෝදය කියන එක ඒ පුද්ගලයා තුළ නැති කියන එක තියෙනවා. ඒතකොට බුදුහාමුදුරු පෙන්වන මේ පුද්ගලයා මේ ප්‍රීතියක් නැහැ, දුකසේ වෙසෙන. දහම් පහළ නොවේ කියලා. ඒක තමයි ප්‍රමාද විහාරයේ සූත්‍රය. ඉතින් මේකේ අනිත් පැත්ත පෙන්වනවා මේ පුද්ගලයා මේ සංවර වෙනවා නම් ඒ සංවර වීම හේතු කොටගෙන එයාට බොජ්ජංගේ දක්වා ගමන් කරනවා. එහැ තෙත වෙන්නේ නැහැ. තෙත වෙන්නේ නැතුව ඒ ධර්මයන් පහළ වෙලා ඒ නපමා විහාරී කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට අපි මෙතෙන් මේ විදිහට කල්පනා කරලා බලමු. දැන් ওই මෝහය කියන එක ඇති වෙන්නේ කොහොමද? කවුරු හරි කිව්වොත් ඒ මෝහය කියන එක ඇති වෙන්නේ මේ ස්පර්ශය නිසා කියන තේරෙන්නේ. ස්පර්ශය නිසා නේද මෝහය ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගත්ත ටිකකට ඉස්සෙල්ලා සංඥාව නිසා මෝහය, රෝගී සංඥාව මගේ කියලා ගත්තනම් මෝහය. එතකොට මේ සංඥාව ඇති උනේ මොකෙන්ද? මෙන්න මේ ස්පර්ශය නිසා. එතකොට එක පාටම අපිට වෙනවා නේද ස්පර්ශය නිසායි මේ මෝහය කියන එක ඇති වෙන්නේ කියන එක. මේකවත් ඇත්ත වශයෙන් බැලුවම පේන්නේ මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව නොවිසීම නිසා තමයි මේ ස්පර්ශ ප්‍රශ්න. වේදනාව ඉවසනවා නම් ප්‍රශ්නේ නෑ. අපි මං කිව්වේ අර පොද්දකට ලොන් ටිකක් මදි වෙච්ච ගමන් දුවගෙන යන කුස්සියට නේද? ඒකට රියැක්ට් කරනවා. ඒක නිවසන්නේ නෑ. එතකොට ස්පර්ශය නිසා තමයි මේක ඇති වෙන්නේ කියලා අපිට පේනවා මේක මොහොන් කියන්නේ. එතකොට අපිට පේනවා මේ ඔක්කොම අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදීම අපිට පේනවා මේ ඔක්කොම මේ මච්චරිය නිසා තමයි මේ ඇති වෙලා තියෙන්නේ. අර රූපයත් එක්ක ලාභයි කියලා අරගෙන මච්චරිය නිසා. එතකොට මේ ප්‍රශ්නයන් ඔක්කොම ගත්තාම මේ වේදනාව වටා තමයි මේ මච්චරියන් තියෙනවා කියන එක ඔක්කොම ඇති වෙලා තියෙනවා. ඉතින් අපි තියෙනවා මේ ආවාස මච්චරිය නේද මෙතන. ඊට පස්සේ මෙතනින් තියෙනවා කුළු මච්චරිය කියලා. ඉතින් මේ උඩින් ඇති වෙලා තියෙනවා ධම්ම මච්චරිය කියලා. එතකොට මේ විදිහට බැලුවහම ඕගලන්ට පේනවා මේක හරියට මේ මිනිහෙක් ඉන්නවා වගේ මේ පේන්නේ. මිනිස්සේ මෙතන ඉන්නවා වගේ පේනවාද? මේ මිනිස්සගේ කකුල් දෙක මේ තියෙන්නේ. මේ ඔළුව හැබැයි මේ මිනිස්සා වැටෙන්නයි යන්නේ. ඒ වැටෙන්න යන හින්දායි මිනිස්සට සක්කයක් ගන්න වෙලා තියෙන්නේ. ඒ සක්කය තමයි මේ පැත්තේ මේ මෝහේ ඉඳන් පේනවාද මේ ඉරක් තියෙන්නේ. ඒ ඉරට පැරල්ලෝ ඉරක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මේ තීන මිද්දේ ඉඳන් උද්දච්චයට. ඒක තමයි සපෝට් එක දෙන්නේ මෙයා වැදගෙන වැටෙන එක. නොයින් ඒ කියන්නේ යා කියන්නේ මේ උද්දච්චයෙන් තමයි මේක මේන්ටේන් කරගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් හරි ගැඹුරු ධර්මයක් එතන තියෙනවා. මේ උද්දච්චයෙන් තමයි අපි මේන්ටේන් කරගෙන මේක පවත්වාගෙන ඉන්න පුළුවන් කියලා හිතනවා කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ ආකාරයට මේ වේදනාවට මේවා ඇති වෙලා අපි එක එක ආකාරයේ කුලයන් කියනවා අපි හදා ගන්නවා. ඒක වෙලාවකට අපි මේ රූප කුලය මෙන්න මේ ජාතිය රූපත් එක්ක තමයි අපි ඉන්නේ කියලා ඒ රූප කුලය ඇති. ඊළඟට දැන් අර අභිනන්දති අභිවදිතේ අජෝසාය ගිහිල්ලා අන්තිමට අපි ආවනේ ධර්මයට කියන්නේ. ධර්මයේ තමයි සමාධිය අභිනන්දනා කරනවා නම් ධර්මයේ තමයි අභිනන්දනා කරනවා කියලා කියන්නේ නේද? එතකොට එහෙමනම් අපිට එතන තියෙනවා ධම්මමච්චරේ නිසා ඇතිවෙන්නා වූ සමාධි කුලය. ඔච්චරයි නේද අපි අල්ලගන්නේ. එක්ක රූප කුලය. ඉතින් ඒ දෙක අතර තමයි අනිත් ඒවා ඒ ධම්මමච්චරේ නිසා ඇතිවෙන සමාධි කුලය. ඊතුරු ඒවා තියෙන ওই දෙක අතර. එතකොට මේ එන්ස් දෙක බැලුවා නම් තමයි හොඳටම ප්‍රමාණවත්. එතකොට අපි මොකද්ද මේ කරන්නේ? නිවන පැත්තක තියෙද්දි අපි මේ කුලයක ඇදිලා භවය කියන එක හදා ගන්නවා. ওই අන්ත දෙක අපි භාවිතා කරනවා ওই දෙක අතරේ. මේක වෙන කිසි දෙයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ ශරායතන සම්පූර්ණ ධරත මාත්‍රයක් විතරයි තියෙන්නේ කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. මොකක්වත් වෙන දෙයක් ඇත්තේ නැහැ. ශරායතන සම්පූර්ණ ධරත මාත්‍රයක් කියන එක විතරයි කියන්නේ. එතකොට මෙතෙන්දී ඕගලන්ට පේනවා අපි දැන් බලන්න මේ පිළිවෙලට අපි ආවා. අපි අර රූපේ අභිනන්දති වේදනාව අභවති සංඥා මේ චේතනා අජෝසාය තිට්ඨති කිව්වා නේද? ඕම ඕම ගිහිල්ලා අපි මේ තුන තුන බලලා අන්තිමට ධර්මයට ආවා. මොකද සමාධිය අභිනන්දනා කරනවා කියන්නේ ධර්මීය අභිනන්දනා කරනවා. ආපහු ආවේ වේදනාව තියෙන තැනට නේද? එතකොට දැන් එහෙමනම් දැන් අපිට ඊළඟට පෙන්නනවා මේකේ මේ වේදනාව කියනක අපි වේදනාව නිසානේ මේ කතාව මේ අභිනන්දනා කිරීලා ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් අපි මේ වේදනාව අභිනන්දනා කරමු. ඊළඟට අභිවදති අජෝසාය තිට්ඨති. වේදනාව තමයි අපි අල්ලගන්නේ. දැන් එහෙනම් මේ වටේට ගිහිල්ලා ගිහිල්ලා මේ වටේ තියෙන කාරණා වලින් බලන්න ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා තියෙන මොන මේ වේදනාව. මේක තමයි දැන් එහෙනම් අපි අභිනන්දනා කරන්නේ. අභිවදති අජෝසාය තිට්ඨති. එතකොට දැන් මුලින්ම බලන්න වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදානයි. වේදනා තණ්හා උපාදාන. ඉතින් අජෝසාය තිට්ඨි කියලා කියන්නේ අල්ලගෙන ඉන්නවා කියන එකයි නේද? රිමේන් හෝල්ඩින් කියන එකයි එතන තියෙන්නේ. අර මුලින් කිව්වෙත් අපි අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨි කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ අපි කල්පනා කළොත් මම මෙන්න මේක අතහරිනවා කියලා. ඒ කියන්නේ චාගාදිත්තාන අතහරිනවා කියන එක කල්පනා කළාම අර සංඥාව කියන එක මගේ අවස්ථාවේදී නම් ඒක කෙලින්ම මැකිලා කියනවා. එතකොට මෙතන මේ චාගාදිත්තාන. ඒ කියන්නේ ඔය සබ්බලෝකී අනිබරත සංඥාව කියන එක මතකයි නිදානන්ද බික්කු ඒ සබ්බලෝකී ඒ ලෝකී උපාය උපාදාන චේතසෝ අදික්ඨානා අභිනිවේසානුසේ අදික්ඨාන අභිනිවේස අනුසේ කියන එක නේද? ඒක පහ කරනවා කියන එක. එතකොට මේකේ මේ සම්බන්ධතාවයක් තියෙනවා. මේකේ මේ අනුසයයි මේ පැත්තෙන් කරගිලා ඕගෙයි කියන එක තියෙනවා. මේ මෙතන මේ තමයි මේ මොහොතේ එහෙම අර මං කියේ මොහොත මැද්ද තියෙනවායි කියලා මහා රැල්ලක්. ඒ කියන්නේ බොහොම ධර්මයි. දැන් ඕගොල්ලෝ දකින්නේ මොහොත වෙරළන්නේ. ගිහිල්ලා බලන්න ওই ship එකකින් ගිහිල්ලා බැලුවොත් එන මොහොත ගත්තාම හරිම සරපරුසයි. මැද්දට ගියොත් එහෙම. බෝට් එකේ ගියොත් එහෙම වමනේ යන. ලොකු ship එක නම් ඉන්න පුළුවන් කම තියෙනවා. මොකද මේ හැම පැත්තෙම වතුර පාර වදිනවා. මේ හරිය රැල්ල වාගේ නෙමෙයි මේ හරියෙන් ගත්තා. ඒ කියන්නේ මොකද්ද මේ රැලි? මේ ඔක්කොම මේ පාරවල් වලින් හරි වේගින් රැලි වදිනවා. අපිට අර දිට්ටි අනුසය පාරෙන් එනවා. මතකද අපි බැලුවා අර දිට්ටි අනුසය කියන්නේ දිට්ටි අනුසය පාරෙන් ඇවිල්ලා එක රැල්ලක්. මේ ඇහිං රූපය බැලලා මේ ස්පර්ශය නිසා වේදනාවට එක පැත්තකින් එනවා. තවත් තියෙනවා මේ පකප්ප පාර කියලා මේ ಜಾති පැත්තේ ඉඳන් මෙතන වේදනාව හරහා අර නන්දිය නිසා නන්දියත් එක්ක මෙහින් ඇවිල්ලා එහින් රැල්ලක් එනවා. මේ තුනම ඇවිල්ලා මොකද්ද වදින්නේ? හෝස් ගාල උඩට ගහන්නේ ධම්ම මච්චරිය. ඒක හරි සරයි. බොහොම සර රැල්ලක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේවා වදිනවා කියන එක තේරෙනවා. එතකොට අපිට පේනවා එහෙමනම් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ දිව ශරීරය මනස කියන ආයතන ආයයි. ඒක නිසා ඇතිවෙනා වූ රූප වේදනා සංඥා සංස්කාර විඥානය අතර එවයේ සම්බන්ධතාවය කියන එකත් අපිට මේකෙදි තේරෙනවා. මේවයින් ඇති වෙලා තියෙන මේ සංඥා සංස්කාර ඒවා දැන් විසිරීලා ගිහිල්ලා නේද? අර ස්පර්ශයත් එක්ක ඇවිල්ලා අපි අභිනන්දනා කරනවා කෑලි කෑලි රූප කෑල්ල වේදනා කෑල්ල චේතනා කෑල්ල කිය කිය අපි අභිනන්දනා කිරීම කියන්නේ ඒවයි තියෙනවා කියන එක තියෙනවා. එතකොට අපි මෙතෙන්දී තේරුම් ගන්න තියෙන්නේ මොකද්ද? මෙන්න මේක අතාරිනවා නම් මෙන්න මේ රෝගී සංඥාව කියන එක අපි අතාරිනවා නම් අල්ලගත්තොත් අපි මෝඩයා වෙනවා. ගත්ත රෝගී සංඥාවක් ඒ කියන්නේ සමාධියක් සාගත එකක් ගත්තනම් මම හෝඩය වෙනවා. අතහැරියා නම් එතන මට චේතෝ විමුක්තියට යන්න පුළුවන්. ඉතින් මේක සඳහා ඒ ඊළඟ ස්ලයිඩ් එකේ අපි පෙන්නනවා 10 වෙනි ස්ලයිඩ් එක අපි පොඩ්ඩක් බලමු. ඒකේ පෙන්නනවා මේ දෙකේ ඒවයි සම්බන්ධතාවය. ඇයි අපි අතහරින්නේ නැතුව අල්ලගෙන ඉන්නේ කියන කතාව කියන්නේ. මේක පෙන්නනවා ඔය අරූප ධානයට ඇලීම සමුද්ඝාතනයේ මොකිරීව තමයි කියලා කියනවා අවිද්‍යා අනුසය කියලා කියන්නේ. අවිද්‍යා අනුසය කියලා කියන්නේ අරූප ධානයට කියනකොට ඇලීම කියන සමුද්ඝාතනය නොකිරීම කියන එක. ඒ කියන්නේ ආකාස සංඥායතන වගේ සංඥාවක් තියෙනවානේ. ඒක ආකාසය අනන්තයි කියලා ගියාම බොහොම හොඳයි නේද? එතකොට අන්න ඒ වගේ ඒවට යම් කිසි ඇලීමක් පුද්ගලයන්ට ඇති වෙනවා. එතකොට ඒක අත්හරින්නේ නැතිකම කියන එක තමයි අවිද්‍යා අනුසය. එතකොට පේනවද මේකේ අවිද්‍යා අනුසය ලකුණු කරලා තියෙනවා. මේ වේදනාවෙන් ඉඳන් මේ පැත්තට මේ ජරාව තියෙන ලයින් එක සමාන්තරව එකක් අපි ලකුණු කරලා තියෙනවා. එතකොට මේකේ පෙන්වන පිටකෝපදේශේ මේක මේ චිත්තයට පරිබෝධයක් කියලා. චිත්තස්ස සම්පරිබෝධෝ කියලා කියනවා. එතකොට ඔය සම්පරිබෝධිය කියන එක ගත්තාම හරියට මේක මේ ඒ මනුස්සයෙක්ට කැන්සර් එකක් එහෙම හැදිලා තියෙනවා නම් බුලත් පිට කාලා පුණු කාලා යාට කැන්සර් එකක් එහෙම හැදිලා තියෙනවා නම් ඒ මනුස්සයාට ඔය ආහාර ගත්තට රසක් දැනෙන්නේ නැහැ. මට මේ මිනිස්සු කියලා තියෙනවා මාත්‍යා මම අපිට දැන් හොඳට මිරිස් තාලා හොඳට සැරට කෑවොත් විතරක් යන්ත රසක් දැනෙනවා කියලා. ඒ කියන්නේ අර කට ගන්නව දෙයක් නැතිවවට උපත් වෙලා තියෙනවා. එතකොට මේකේ මේක සමුද්ඝාතනය කරන්නේ නැත්තම් ඒක නිසා මේ චිත්තයේ සම්පලිබෝධිය කියන එක තියෙනවා. ඒ චිත්තස්ස සම්පලිබෝධිය කියන එක ඇති වුණාම යාට පරිඋත්ථානිය කියන එක තියෙනවා. පරිඋත්ථානිය අරයගේ මේක වැඩපවත්වාගෙන ඉන්නවා. ඉතින් මම ඔබට පැහැදිලි කරලා තියෙනවනේ කලින් වාක්‍යම නේද මතකද? අර මං කිව්වා අර බීපු මිනිස්සේ මාත් එක්ක වැඩ කළා කියලා. එතකොට මේ මිනිස්සයා කරපු වැරද්ද මොකද්ද? දුස්සීලභාවය නේද? එතකොට දුස්සීලභාවය නිසා තමයි යාගේ පරිඋත්ථානිය කියන්නේ. අපි දැන් දන්නවා දුස්සීලභාවය ඇතුණා මොකද වෙන්නේ කියලා. අර මානිය විසින් ජැක් එක ගහලා ගොඩක් වැඩ එතින්දි කරනවා කියන එක. එතකොට එහෙමනම් මේ පරිඋත්ථානිය ඒක ඇතුණායින් පස්සේ දැන් ඒකේ ආපහු ඒ චිත්තය සම්පලිබෝධිය කියන එක අමතක කරන්න එපා. ඒක තීනවා කියන එක පෙන්වන්නයි මේ ලකුණු කරේ. ඒක නිසා මෙයාට තියෙන අප්පටි වේදය. මෙයාට දැන් හිතා ගන්න බෑ. මොකද්ද මේ අප්පටි වේදය තියෙන්නේ? නන් පෙනිට්‍රේෂන් කියලා කියනවා. මේක උඩ තියෙන්නේ අර විපල්ලාස 12. සුභයි සුඛයි නිට්ටයයි අත්තයි ඊට පස්සේ ඒක මේ Tamanට තියෙන චිත්තය වශයෙන්. ඊට පස්සේ තියෙනවා දික්ටි වශයෙන් නේද? ඒකට වල්ලාසන් 12ම තමයි මේක තියෙන්නේ. දැන් මෙන්න මේක නිසා ඔයගලන්ට පේනවා මේ අභිනිවේෂය හරහා මෙයාට ඇතිවෙන අවිද්‍යා ආශ්‍රවේ හේදී. එතකොට අපි පටන් ගත්තේ අවිද්‍යා අනුසේ මෙතන ඇවිල්ලා තින්නේ අවිද්‍යා ආශ්‍රවයට කියන එක. ඉතින් ඕක මේ උතනින් නතර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනින් අවිද්‍යා ආශ්‍රවය ඇති වුණාම මේකේ අනිත් පැත්තේ අවිද්‍යා අනුසේට කියන එක තියෙනවා. මේ ධර්ම කාරණාන් දෙක එකකට එකක් සම්බන්ධයි. ඉතින් මේක භාවනා කරනවා කියන එක තරීම ලස්සන භාවනාව බොහොම ගැඹුරට මනසේ භාවිතා කරන්න පුළුවන් මේ කෙනෙක් භාවනා කරනවා. එතකොට දැන් මෙතන මේ පෙන්නනවා මේ අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ යථාභූතං විඥානස් අප්පටි වේදෝ අයං අවිද්‍යා ආශ්‍රවය කියලා කියනවා. ඔය අවිද්‍යාව කියන එක ඒ කියන්නේ විඥානීය අප්පටි වේදිය වේද අන්න ඒක තමයි අවිද්‍යා ආශ්‍රවය කියලා කියන්නේ. විඥානීය අප්පටි වේදිය තමයි අවිද්‍යා ආශ්‍රය කියලා කියන්නේ. අවිද්‍යාව කියන එක විඥාණයට බීජයක් වෙනවා කියලා පිටකෝපදේශයේ පෙන්නනවා. එතකොට යමක් බීජ වෙනවද ඒ නොසදී පවතින හේතුවක් වෙනවා. යම් කිසි දෙයක් බීජයක් සීඩ් එකක් තියෙනවා නම් ඒක නිසා පැලයක් හට ගන්නවා නේද? නොසදී පවතින හේතුවක් වෙනවා. ඒ කියන්නේ අංකුරය ඇති වෙනවා කියන එක එනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය කියන එක මේක නිසා ඇතිවීම කියන එක තියෙනවා. මේක හරියට අපි බලන්න ඕනේ මොකක් හරි මේ වාජනියක් අපි වහලා තිබ්බා වුණා අඳුරේ තිබ්බා කියන්නේ බීජ ටිකක් තිබ්බා කියන්නේ අඳුරේ තිබ්බා වුණත් මේක කොහොම හරි තෙතමනේ යන්තම් තියෙනවා නම් මේක පැලවෙනවා. එයාට පස ඕනේ නැහැ. අර ඊටි පල්ලෙහෙන් තියෙන අනිත් බීජය උපකාර කරගෙන හරි මේක නැංගෙනවා කියන එක තියෙනවා. එතකොට මේ විදිහට පෙන්නනවා මේක පැලවෙනවා අනිකුත් දේවල් එකෙන් උපකාරයි. මේ විදිහට අත්වාද උපාදානියම මෙසේ විඥානීය බැඳෙනවා අරූප දයන්ට ඇලීම සමුද්ඝාතේ නොකිරීම නිසා හාත්පසින් බැඳුණු විඥානීය යථාභූතෝ දැන නොගනී කියලා කියනවා. ඉතින් මේක තමයි ඔය මම හුඟක් ඔය පැහැදිලි කරන්නේ අර තෙතරෙද්දි කතාව මතකද? තෙතරින්දක් අපිට බේලන්න ඕන නම් අපි ඒක ඉස්සලා මිරිකනවා නේ. මිරිකලා මිරිකලා බැලුවාන් පස්සේ මේක තෙත ගතියක් තියෙනවා. අන්නේ තෙත ගතිය තමයි අවිද්‍යාව අනුසය කියන්නේ. එතකොට මේක වේලන්න නම් අපි දානවා වැලට. වැලට දාපෝ වලට ඒක වේලෙන්නේ නැහැ. අවුව තියෙන්නත් ඕනේ. ඊළඟට අවුව තිබුණත් හරියන්නේ නැහැ. වහිනවා නම් ඒ වේලෙන්නේ. අවුවයි වැසයි දෙක නැති වුණත් තමන් ඉඳලා ඉట్లా හොස් එක අල්ලනවා නම් ඒත් වේලෙන්නේ. ඒ කියන්නේ තණ්හාවෙන් මේක කරකවන්නේ නැති වෙන්න ඕන. පවත්තන්නේ නැති වෙන්න ඕන. මේ පවත්තන්නේ නැත්නම් විතරයි මේක තියෙන්නේ. ඉතින් බලන්න අර මං කිව්වේ අර මේ දේව සංඥා ආසඤ්ඤායතන ලාභියත් මේ රූපයේ ස්පර්ශ කරමින් මේක ගමන් කරනවා. ඒ ගමන් කරනවා කියන්නේ තණ්හාව කියන එකේ අම ආකාරයකට පැවතීමක් එතන ඒකේ තියෙනවා. එතකොට ඒක සමුද්ඝාතනය කරනවා නම් තමයි මේකේ තමන්ගේ ඒ අවිද්‍යාංශය කියන එක නැති කරගන්න පුළුවන් කියන එක තියෙනවා. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. 11 වෙනි ස්ලයිඩ් එකට. ඒ 11 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා අපි මේක මේ ප්‍රශ්නේ දැන් විසඳමුකෝ තියෙන එක. අද අපි මෙච්චරලා බැලුවේ අභිනන්දනා කරලා අභිවදිතේ අජුසාතිත්‍ති කියලා අපිට ඇති වෙන්නා වූ ප්‍රශ්නය කියන එක. එහෙමනම් දැන් කියනවා මෙන්න මේ සති සම්පෝඥංගයේ කියන එක දිනු කරන්නේ මොන ප්‍රමාණයටද? මෙන්න මේ කාරණේ හොඳට දැනගන්න. 1. කබලින්කාර ආහාරයේ 2. අත්තයි දන් නිත්‍යයට යනවා කියන එක 3. ජාති ඉඳන් ජරාවට යනවා කියන එක. මේ තේරුම් ගන්න ඕනේ මේකෙන් පිටත තමයි මෙන්න මේ නිර්වාණය කියන එක තියෙන්නේ කියලා. මෙතෙන්දී අපි මතකයිනේ අපි මෙතෙන්දී භාවනාවේදී එනවනේ මේ ජරාවටපත් වෙනවනම් ව්‍යාධිය මරණීය වෙන්නේ. ඒ මරණීය වෙනවනම් නිත්‍යභාවයක් නැහැ. නිත්‍යභාවයක් නැත්නම් අත්තේ කොයින්ද කියන එක ගත්තා එපා කබලින්කාර ආහාරයේ ස්පර්ශ කිරීම කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මෙයාගේ මේ සතියක් තියෙනක ඇති වෙනවනම් ඒ කියන්නේ මෙතන නිත්‍යභාවයක් ගැන මෙතන මේ රූපය කියන එක මේ විදිහට අපි කල්පනා කරා නම් මේ පුද්ගලයන් මෙතන සමාධිය ඇති වෙනවා. ඔය කියව කතාවෙදීම සමාධිය ඇති වෙනවා. එතකොට මේ රූපය නිසායි මේ ප්‍රශ්නේ කියන එක ඇති වෙන්නේ කියන්නේ. එතකොට දැන් අපි රූපයට දැලෙන්නේ නැත්තම් මේ ධර්මයේ නිසා ඇති වෙනා වූ සමාධිය කියන එකට දැලෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා තීරුම් ගන්නවා නිර්වාණය කියන එක මේකෙන් පිටතයි තියෙන්නේ කියන එක තීරුම් ගන්නවා නම් අන්න ඒ වෙලාවේදී මෙන්න මේ පල්ලේ ඩයග්‍රෑම් එක අපි පොඩ්ඩක් මෙනෙහි කරලා බලනවා. ඒකෙදි පෙන්නනවා මෙතන ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි. ඒ කියන්නේ රූප කොටස නේද? ඊට පස්සේ අන්නේ රූපේ නාමි නන්දති. එතකොට මෙතන මේ වේදනාව කියන එක තමයි අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ. දැන් මෙතන කියනවා වේදනාව නාමි වදති. ඊළඟට නාම කොටස. නාම කොටස කියන එක ගත්තාම ඒකේ නජෝසාය චිත්ත තියලා ගන්නවා. එතකොට ඇයි කනයි නාසයේ දිවයි ශරීරයයි ඊළඟට තියෙන්නේ මනස නේද? මනසනේ නාම කොටස එතෙන්ද ගත්තේ. එතකොට මේකේ ආයතන 6යි. එතකොට මේකේ නජෝසාය චිත්තති කියන්නේ. මොකක් එක්කද? මෙන්න මේ ධර්මිය අපි දකින්න ඕන. භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ කාරණා දෙකත් එක්ක. 1යි 2යි. සමාධි නිමිත්ත කියන එක අපි රැක ගන්න ඕන. කාටවත් හානි කරනවා කියන එක නැති වෙන්න ඕන. එතකොට සමාධි නිමිත්ත රැක ගන්නවා කියලා කියන්නේ මොකක්ද? එතින්දී අපි දන්නවා ඇහැ කන නාසය දිව ශරීරයේ කීනියවෙන් අපි අරමුණු ගන්නකොට ගැනීමේදී අපි ඒ සමාධි නිමිත්ත රැක ගන්න ඕනේ. අපිට ඕනේ මොකද්ද? නිර්වාණය තමයි කියලා මනස ඒ විදිහට යන්න ඕනේ. ඊළඟට ඒකෙදී ඒ කියන්නේ කෙටි ප්‍රොටීන්ම කියනවනම් ওই පළවෙනි කාරණේ කිව්වේ මොකක් සඳහාද? ද්වේෂපාරේ ඇයි ඇහෙන් රූපයක් බලලා මොකක් හරි එකක් ගත්තනම් අභිජ්ජා වුණා දෝමනස් වුණා අන්න රෝල් වේ ගිහිල්ලා මම යන්නේ තීන මිද්දෙට ගිහිල්ලා දේශයටයි යන්නේ. එතකොට අර මෝහය වෙලා කිව්වේ මෝහය වෙනකන් යනවා කියලා නේද? එතකොට ඒක නැති වෙන්න නම් දේශපාරේ අපි ඇතිින වෙන්න නම් අපි ඒක කරන්න ඕනේ කියන එක තියෙනවා. ඊළඟට අනිත් අතට ගත්තාම කාටවත් හානි කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ අහිංසාව. ඒ කියන්නේ අමෝහපාරේ මේ මෝහපාරේ නොයන් කියන්නේ. දේශපාරේ නොයන්ඩයි මෝහපාරේ නොයන්ඩයි කියන එක තමයි මේක කරන්නේ. එතකොට දැන් මෙතින් එහෙනම් අපිට පේනවා මේ සංවරය කියන එකේ වැදගත්කම කියන එක. ඒ කියන්නේ අපිට ඉන්ද්‍රිය සංවරය කියන එක ඒක තියෙනවා නම් තමයි අපිට සතිය කියන එක මේ ඇති වෙන්නේ. මොකද මච්චරිය කියන එක ඇති වුණා නම් අපේ සතිය නැති වෙනවා. මොකක් හරි එකක් ලාභය කියලා ගත්ත ගමන් මච්චරියක් ඇති වුණා. එහෙන් රූපයක් බැලුවා මච්චරියක් ඇති වෙච්ච ගමන් ඉවරයි. සතිය නැති. මොකද ඇයි ඒකට අගයක් දුන්නානේ. එතකොට මේ සිහිය කියන එක පවතින්නේ නැහැ. එතකොට මෙතෙන්දී මේ මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයාට පේනවා වෙන මොකක්වත් නැහැ. මේ ශදායතන සංයුක්ත ජීවිතපත්ති කොට ඇති දරත මාත්‍රයක් පමණයි මේ වයින් විතරයි මාව දෙවෙන්නේ කියන එකේ පුද්ගලයාට පේන කියන එක තියෙනවා. ඉතින් මේක සම්බන්ධ වෙන ওই මහාවීදල්ල සූත්‍රයේ ඒ කාරණාව තියෙනවා. ඒ සරි උදාහරණ ඒ පැහැදිලි කරන ප්‍රශ්නයක් අහන අවස්ථාවේදී මේකේ කියනවා මේ උෂ්ණීය කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා ඇහුවාම කියනවා ආයුෂය නිසා කියලා. ආයුෂය මොකක් නිසාද ඇති වෙන්නේ කිව්වම උෂ්ණීය කියනවා. සරි උදාහරණෙන් ඇහුවාම කොහොමද මේක තේරුම් ගන්න කියලා බුදුහාමුදුරුවෝ කියන ප්‍රඥාවන්තයෙකුට තේරෙනවා කියලා උදාහරණකින් කිව්වාම කියලා පෙන්නනවා මේ දැල්ල කියන එක අපි දකින්නේ කොහොමද? අර ඒකෙන් රේඩියන්ස් එකක් එනවා නැත්නම් දැල්ලක් තියෙනවා කියලා අපිට හොයාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ නේද? එතකොට රේඩියන්ස් එක ඇති වෙලා තියෙන්නේ දැල්ල නිසා දැල්ල ඇති වෙන්නේ අතන අර අර නින්දරපත් වෙලා ඒකත් එක්ක වෙන්නා වූ ස්වභාවයක දෙක නිසා තමයි මේක තියෙන්නේ. අර හීට් එක නිසා තමයි රේඩියන්ස් එක ඇති වෙන්නේ කියන එක තියෙනවා. එතකොට මේ ওই හීට් එක කියන එක ඇති කරගෙන තියෙන්නේ කොහොමද? මේ විඥානීය ධාරාවක් වශයෙන් පවත්තා. අපේ මේ විඥාන ධාරාව පවත්තලා තමයි, ඒ කියන්නේ මේක නිකන් අර ඉලෙක්ට්‍රික් මොකක් හරි මේ සර්කිට් එකක් තියෙනවනම් කරන්ට් එක යවුවාම තමයි ඒක රත් වෙලා එහෙම මේ ධාරාව යවල තමයි මේ පැවැත්ම තියෙන කියන එක පේනවා. මේක වෙන දෙයක් ඇත්තේ නෑ. මෙන්න මේකේ මේ දරත මාත්‍රයක් විතරයි මේක තියෙන්නේ කියලා පේනවා. ඉතින් මේක අර අපි බැලුවා නේද අර ටී කප් එකක් ගැන කතා කරේ අනාශ්‍රිතයේදී නේද? ඒක නේද මේ ආපව ඇදීලා තියෙන මේ කොටසේ තියෙනවා මේ රූපේ නේ. මෙතන මේ වේදනාව. ඉතින් මෙතෙන්දී අපේ චේතනාව. අන්න ඒක තමයි මේ කියන්නේ. මේක ඇතුලේ ඇති දෙයක් ඇත්තේ මොකක්වත් නැහැ කියන එක තියෙනවා. අර ඉස්සෙල්ලා භාවනාවත් එක්ක මෙතෙන්දී ආපහු තමන්ට ඒ සම්බන්ධතාවයකුත් තියෙනවා. එතකොට දැන් අපි භාවනා දෙකක් කිව්වා. ඒ තුන්වෙනි භාවනාවට මම කිව්වා භාවිතා කරන්න කියලා. ඒ ස්ලයිඩ් එක 8යි 9යි 10යි කියන එක නේද? දැන් අපි 8 දී අපි බැලුවේ මොකද්ද? මෝහය කියන එක කොහොමද ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ අපි එතෙන්දී බලුවා 9 වෙනි ස්ලයිඩ් එකට කියන එකට අපි බලුවා මෝහය කොහොමද ඇති වෙන්නේ කියන එක නේද? මෝහය ඇති වෙන්න නම් මේ පරාමාස වල මෙතන තීන මිද්දේ මේක නිසායි ඇති වෙන්නේ කියලා අන්තිමට උඩ රූපය දෙනකම් අපි කතාව පෙන්නුවා මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ මේ 9 වෙනි ස්ලයිඩ් එකේදී අපි පෙන්නවා මේ අවස්ථාව වෙනකොට මේ ඔක්කොම මේ මච්චරින් අපි මේ වේදනාව කියන ඒවා සියල්ල තියෙන මේ වේදනාවට මේවා අපි අභිනන්දන කරනවා. ඉතින් මේක අතහැරියොත් නම් හරි වේදනාව අභිනන්දන කරගෙන හිටියොත් අර අජෝසායිතිට්ටි කියලා කියන්නේ මේක අල්ලගෙන හිටියොත් නම් මේක හරියන්නේ නැහැ. ඉතින් ද චාගාදිත්තාණි අවශ්‍ය වෙනවා අතහැරීම කියන එක. එතකොට අපි තේරුම් ගත්තා මේ 10 වෙනි ස්ලයිඩ් එක කියන එකට ගියාම අපි මෙතෙන්දී අපි විශේෂයෙන් කල්පනා කරපු දෙයක් තමයි මේ ස්පර්ශය නිසා තමයි මේ කතාව ඇති වෙන්නේ. ස්පර්ශය නිසා වේදනාව, වේදනාවට ඇල්ල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට එහෙනම් අපි මෙතෙන්දී එනවා අත්හරිනවා නම් ඒ චේතෝ විමුක්තිය මෙන්න නැතිනම් මෝහයට යනවා කියලා මෙන්න මේ ස්ලයිඩ් එකෙන් අපි 10 වෙනි ස්ලයිඩ් එකෙන් ඒක විස්තර වශයෙන් අපි පැහැදිලි කරලා තියෙනවා. අවිද්‍යාව අනුසී ඉඳන් අවිද්‍යාව ආශ්‍රිත, අවිද්‍යාව ආශ්‍රිත ඉඳන් අවිද්‍යාව අනුසයට ඔන්නෝට තමයි අපේ ජීවිතේ අන්තිමට වෙන්නේ කියන එක පේනවා. ඒක අපිට මේකේ choice එකක් නෑ. ඒ කියන්නේ අරූප ධානයක්වත් අල්ලගෙන ඉන්න බෑ. ඉන්න නොයීතුවේ කියන එක තමයි මේ මනසෙන් පෙන්වන්නේ. එතකොට අර සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවනේ දැන් ඉතින් මේ රූපය තමයි ප්‍රශ්නේ. ඒකෙන් හින්දා ඒ කබලින්කාර ආහාරය නේතු සමාධියක් අල්ලගෙන එතනින් හිටියොත් කමක් නෑ. මේ අපි දිගටම පෙන්වුවා මේක ලිස්සන තැනක ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තමන් ඉන්න පුළුවන් කියලා හිතුවා නම් තමන් නිකන් මෝඩයා වෙනවා. අතහැරියන අල්ලා විසිකරාන මේ ස්පර්ශය නිසා ඇතිවෙනා වූ ක්‍රියාවලියක් තියෙනගේ අල්ලා විසිකරාන මේක ඉවරයි කියන එක තියෙනවා. එතකොට එහෙනම් ඒ ආයතන භාවනාව තුන කියන එකට 8 8යි 9යි 10යි ඒ ස්ලයිඩ්ස් තුන තමයි භාවිතා කරන්න කියන එක තියෙනවා. එතකොට අපි ලියාගත්තානේ එක එක භාවනා කරන හැටි නේද? මතකද මුලින්ම ලියාගත්ත පළවෙනි භාවනාව ලේසින් භාවනාව හැටියට තියෙන්නේ අර ස්ලයිඩ් 5 එක නේද? පස්වෙනි ස්ලයිඩ් එකේ අපි මොකද්ද කරේ? මෙන්න මේවා අතර සම්බන්ධතාවය කියන එක බැලුවා. උඩ තියෙනවා සංඥා අභිනන්දති, චේතනා අභිවදති, විඥානේ අජෝසායිතිට. මෙහෙම කළොත් මොකද්ද ඇති වෙන්නේ? මරණයනේ ඒක චිත්ත සංස්කාරනේ මැරෙන්නේ. එතකොට මෙතෙන්දි මේක මරණීය කියන එක එහෙමනම් අපි මෙතනදී අභිනන්දනා කරනවා කියන එක තියෙනවා. ඊළඟට මේ ඊළඟට පේනවා ඒ චිත්ත සංස්කාර අභිනන්දනා කළා මැරෙන්නාම චිත්ත සංස්කාර. ඊළඟට මෝහය අභිවදති. අන්න එතින්දි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ තයෝ ධර්ම සූත්‍රයේ කෙනෙකුට අමතක වෙනදී තමයි කොහොමද මෝහය ඇති වෙන්නේ මේ චේතනාවත් එක්ක. එතින්දි අපි ඉගෙන ගන්නවා අනත්තේ අත්තා අත්තා කියලා ගත්තා මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨිය නිසා තමයි මෝහය ඇති වෙන්නේ කියලා ඒක ඒ මනසෙ මෙනෙහි කරන්න. ඒතර විඥානි නිසා තමයි විඥානීය අදෝසාය තිට්ඨි තියෙනම් අපි පරිදේවේ අදෝසාය තිට්ඨි තියෙනම් අපි අඬාඬා තමයි මේ හැමදාම ජීවත් වෙන්නේ. අර කාරණා තුනයි පල්ලෙය කාරණා තුනයි ඒකට සම්බන්ධ කරලා ඒකේ භාවනාව කරනවා. ඒක තමයි ලේසිම භාවනාව. අඬාඬා ඉන්නේ. ඊළඟට අපි පෙන්නවා ඊළඟ භාවනාවට අපි භාවිතා කරනවා කියලා ස්ලයිඩ් එක 6යි 7යි 8යි කියන එක. 6දී අපි තීරණ ගත්තා මොකද්ද මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා බලලා අපිට සමාධියක් ඇති වෙනවා. ඒ සමාධිය තුනට පස්සේ අපි කල්පනා කරන්න පටන් ගත්තා මේ සමාධිය කියන එක අපි අභිනන්දනා කරනවා නම් එහෙනම් මේ ධර්මයේ නිසායි සමාධිය ඇතුළේ ධර්මයේ අභිනන්දනා කරනවා. එතකොට මේව අභිනන්දනා කරනවා කියන කල්පනා කළා. ඊට පස්සේ අපි ආවා මේ 8 වෙනි සයිඩ් එකට. ඉතින් ධර්මයේ කියලා කිව්වහම ඔය සංඥා චේතනා කියන එක ධර්මයට අයිති වෙනවා. එතකොට එහෙනම් මෙන්න මෙතෙන්දි මේ රෝගී සංඥාව. ඒක තමයි අපි මේ අභිනන්දනා කරන්නේ මේ ඉඳලා තියෙන්නේ. එතකොට මේක අභිනන්දා කරගෙන හිටියොත් යන්නේ කොහටද? මෝහයටයි කියන එක තේරුම් ගත්තා. මෝහයට මෝහය තමයි වෙන්නේ කියලා කල්පනා කළා. අතහැරියා නම් ඕනේ. චේතෝ විමුක්තිය කියන එකට ගමන් යන්න පුළුවන්කම කියන එක තියෙන මේ විදිහට දැකීම. එතකොට ඒක තමයි ඔයගලන්ට කරන්න තියෙන තුන්වෙනි මේ දෙවිලි භාවනාව. තුන්වෙනි භාවනාව අපි දැන් ඉස්සෙල්ලා ටිකට ඉස්සෙල්ලා කියන්නේ. එහෙමනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.